¿no?
නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව 2021 ජනවාරි 18 වන දින මා විසින් පහත සඳහන් 50 කෙටුම් පත්තල සහතිකයේ සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. සාපුහා කාර්යාලයේ සේවකයන් පිළිබඳ සේවක හා වේතන ඉදිමත් කිරීමේ සංශෝධන පනත, ස්ත්‍රීන් හා තරුණ අය සහ ළමයින් සේවය යෙදවීමේ සංශෝධන පනත, අවම වේතන ඉන්දියානුකම්පකරු සංශෝධන පනත, කර්මාන්ත ශාලා සංශෝධන පනත, දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත, සාක්ෂි සංශෝධනය සංශෝධන පනත, ඇප සංශෝධන සහ බුද්ධිමය දේපද සංශෝධන පනත. නිවේදන අංක 2 රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේ සමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චමින්ද විජේසිරි මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු හේෂා විතානගේ මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් නැති වූ පරප්පාඩු සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 127 තුනෙහි විධිවිධාන ප්‍රකාරව 2021 ජනවාරි 18 වන දින තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කුමාර වෙල්ගම් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මනුෂ්‍ය නානායක්කර් මහතා එම කාරක සභාවේ සේවය කිරීම සඳහා නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ඉපිලේකනාදී පිළිපැදීමෙන් ගරු අග්‍රාමාත්‍යතුමා, මුදල් අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2015, 2016 සහ 2017 වසන ජෙනරාල් ශ්‍රීමත් චෝන් කතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා සහ මුල්‍ය ප්‍රකාශන මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ය සභාවේ තීන්දුව ලැබුවේයි මම යෝජනා කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු චන්දිම වීරක්කොඩි මැතිතුමා.
ගරු කථානායකතුමනි, ගාල්ල දඩල්ල කොළඹ පාර අංක 106 දරන ස්ථානයේ පදිංචි M.E. මෙන්ඩිස් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු ජයන්ත කැටගොඩ මහතා,
කෝට්ටේ පිටකෝට්ටේ අංක 428 එක දරන ස්ථානයේ පදිංචි B.K.A. ප්‍රේමලාල් මහතාගෙන් ලැබුණු පෙත්සම ඉදිරිපත් කරමි.
ගරු ශාන් විජයලාල් මහතා.
ගරු කථානායකතුමනි, අම්බලංගොඩ වතුගෙදර වඩුමුල්ල අංක 16 ඇලීර එක දරන ස්ථානයේ පදිංචි ලලිතාද සිල්වා ගලප්පත්ති මහත්මියගෙන් ලැබුණු පෙත්සම ගෞරවයෙන් පිළිගන්නවා.
ගරු මදුර විතානගේ මැතිතුමා.
ගරු කථානායකතුමනි, ගෙලිවේ වැහැත්තවත්ත අංක 356 ඇලීරක් 3C දරන ස්ථානයේ පදිංචි B.B. ලක්ෂිරි මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් කාර්යක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිරුළ අපේක්ෂා කරන ප්‍රශ්න හේෂා විතානගේ මන්තුමා.
මහනවා ගරු කථානායකතුමනි,
අර්මාන්ත මන්තුමා.
ගරු කථානායකතුමනි, පිළිතුරු ආ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට අයත් කාර්මික ජනපද සංඛ්‍යාව 18යි, විම්මේකක සංඛ්‍යාව 755යි, කාර්මික ජනපදවල ක්‍රියාත්මක කර්මාන්ත ශාලා සංඛ්‍යාව 299යි, කාර්මික ජනපදවල සේවා නියුක්තිකයන්ගේ සංඛ්‍යාව 930යි, ආ වගුවක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා දීර්ඝ වගුවක් තියෙනවා මට ඒක සභාගත කරන්න පුළුවන් ඈ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් වසරේ 2018 දී ග්‍රාමීය ප්‍රදේශවල සිටින්නන් ඇතුළුව විවසායකින් හට විද්‍යුත් ව්‍යාපාරකරණය පිළිබඳ වැඩසටහන් දෙකක් සාර්ථකව නිම කර ඇත ඉදිරියේදී මෙම දැනුම දිස්ත්‍රික් පට්ටමින් ප්‍රතිලිත කිරීම හා ග්‍රාමීය ප්‍රදේශවාසීන් අතර ව්‍යාප්ත කිරීම සඳහා ලංකා කාර්මික සංවර්ධන දිස්ත්‍රික් කාර්යාල මගින් ඊට සඳහන් කළ පරිදි වැඩසටහන් පැවැත්වීමට සැලසුම් ක්‍රියාත්මක කර ඇත තොරතුරු වෙනම වගුවක් හැටියට තියෙනවා ගරු මන්ත්‍රී මහමුදුමට ලැබෙන සැලසුම්
ගරු කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ විදියට මං අපේ ගරු ඇමතුමාගේ අහන්නේ කාර්මික ජනපදයක් තියෙනවා ඇඹිලි පිටිය කඩදාසි කම්බල ආශ්‍රිතව අපිට මතකයි ඉතිහාසයේ මේ කඩදාසි කම්බල මේ රටේම එහෙම කරන්න එපා මේ රටරම කඩදාසි අපයන්න පුළුවන් මට්ටමක තිබිලා පස්සේ මේක අකර්මණ්‍ය වෙලා පහුගිය රජයේ වෙලාවේ මේක බදු දුන්න ඔස්ට්‍රේලියානු සමාගමට ඔබතුමා දන්නවා ඇති ඒ ඔස්ට්‍රේලියානු සමාගම මේක තියෙන මේක උකස් තියලා සෙලම් බැංකුවට සල්ලි ටිකක් තරම් ආයෙ රටපැන්න ඔස්ලංකා මේ ඔබතුමාලගේ පහුගිය රජේ වෙලාවේ අපේ යහපාලනේ නෙමෙයි දැන් ඔබතුමා යටතේ තියෙන මේ ඉඩම තමල් රාජපක්ෂ මැතිතුමා මෙතන නැහැ එතුමත් දන්නවා මේ වෙනකොට කොටස් කරලා ඉවර වෙලා මේ කොටස් කරලා ඉවරලා කොළඹ ව්‍යාපාරිකයන්ට දෙනවා මේ කඩදාසි කම්මල වසර ගණනාවක් මේ රටේ තියෙන ජාතික සම්පතක් මං ගරු ඇමතුනේ ඔබතුමා දැනුවත්ද කියලා අහනවා මේනකොට ඒ අවශ්‍ය ක්‍රියාවලිය සිදු වෙනවා එක්කෝ ඒක ඔබතුමාගෙන් ගලවලි වෙලා චමල් රාජපක්ෂ ඇමතුමා අරගෙනද මොකද චමල් රාජපක්ෂ ඇමතුමාගේ නායකත්වය වෙනවා කියලා තමයි ප්‍රදේශීය ජනතාව කියන්නේ සා අපි අහනවා මේ ජාතික සම්පතක් වෙච්ච ඇඹිලි පිටිය කඩදාසි කම්මල් භූමිය අක්කර 600 වැඩි ප්‍රමාණය ව්‍යාපාරිකයන්ට හරි තව කාට හරි දීලා මේ ආයතනයේ තවදුරටත් විනාශ කළ දාන ක්‍රියාදාමයේ පිටිපස්සේ ඉන්නේ කවුද ඒක නතර කරන ඔබතුමා පියර ගන්නවද
ගරු කතානායකතුමනි ඇඹිලි පිටිය කඩදාසි කම්මල පිහිටා තිබෙන ඉඩමේ අයිතිය තියෙන්නේ මහවැලි සංවර්ධන අධිකාරියට ඒක පිළිබඳ යම් ව්‍යාකූල තත්ත්වයක් තිබෙනවා දැන් අපි මේ ඉඩම නීත්‍යානුකූලව කඩදාසි සංස්ථාව යටතට ගැනීම සඳහා මේ වන විට ඒ අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කරලා අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා මේ විවාදාත්මක තත්ත්වය නිසා ඇතැම් විට මහවැලි අධිකාරියෙන් ඇඹිලි පිටියේ කඩදාසි කම්බලට වෙන් වෙච්ච භූමියේ සමහර ඉඩම් කොටස් විවිධ කටයුතු වෙනුවෙන් පවරණ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා මේ නිසා තමයි අපි මේක සාකච්ඡා කරලා දැන් निराකරණය කරගනිමින් යනවා කඩදාසි සංස්ථාව යටතටම ඒ નિયમિત ඉඩම් ප්‍රමාණය නීත්‍යානුකූලව වෙන් කර ගැනීම සඳහා ඒ වගේම ඔබතුමා සඳහන් කළා කලින් මේ කඩදාසි ඇඹිලි පිටියේ කඩදාසි සංස්ථාව කඩදාසි නිෂ්පාදන ආගාරයේ ගත්තු සමාගමක් බැංකුවට යන්ත්‍ර සූත්‍ර ඇපයට තියලා ණය අරගෙන ඒ ණයත් අරගෙන රටින් පැනලා ගිහිල්ලා තියෙනවා මේ යන්ත්‍ර සූත්‍ර ටික ඒ ටික අයිති වෙලා තියෙන්නේ පෞද්ගලික මේ රටේ දේශීය ව්‍යාපාරිකයෙකුට එතුමා යම්කිසි මුදලක් බැංකුවට ගෙවලා මේ යන්ත්‍ර සූත්‍ර වල අයිතිය එක්තරා ප්‍රමාණයකට තමන් සතු කරගෙන තියෙනවා එතුමාගේ බලාපොරොත්තු තිබුණේ ඇඹිලි පිටියේ කඩදාසි කම්මල සහ ඒ ඉඩම ආශ්‍රිත මුළු ව්‍යාපෘතියම තමන්ගේ පෞද්ගලික ව්‍යාපාරයක් හැටියට පවත්වාගෙන යන්න නමුත් අපි එතුමා එක්ක දැන් සාකච්ඡා කරලා එකඟ වෙලා තිබෙනවා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ ඇඹිලි පිටියේ කඩදාසි කම්මල නැවත ආරම්භ කරන්න ඒ සඳහා අවශ්‍ය කරන පියවර අපි ගනිමින් තිබෙනවා කිසිසේත්ම කඩදාසි ඇඹිලි පිටියේ කඩදාසි කම්මලට අවශ්‍ය වන භූමිය වෙනත් කටයුතු වෙනුවෙන් පවරා දීමකට අපේ බලාපොරොත්තු වෙන්නේ නැහැ
අමාර්ග ගන්න එක ගැන ගරු ඇමතුමා මොන හරි ඒක කියන්න පුළුවන් නම් වෙන්න දෙන්නේ නැහැ කියලා අක්කර 600ක් ඒකට තියෙනවා නිච්චාන.
ඔතුමා හරි. හැබැයි දැන් අපි හිතන ව්‍යාපෘතිය කරන්න ඔය අක්කර 600ම අපිට ඕන වෙන්නේ නැහැ. ඒ කාලේ අක්කර 600ක් වෙන් කරගෙන තියෙන්නේ සමහර ශාක වර්ග වගා කිරීම සඳහා කඩදාසි නිෂ්පාදනයට අවශ්‍ය වෙන. ඒ නිසා ඒ අක්කර 600ම කෙසේ වෙතත් කඩදාසි කර්මාන්ත ශාලාවට උමනා කරන මූලික බිම් ප්‍රමාණය අපි නිත්‍යානුකූලවම වෙන් කර ගන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා.
ගරු කතානායකතුමනි බොහොම ස්තුතියි දෙවෙනි අතුරු පස් විදිහට ආනවා ඔබතුමාලා අපි දැක්කා මේ රටේ විශාල ආයෝජනයක විවෘත කරන්න ගිහිල්ලා ඉන්නෝ කතානායකතුමනි ඒ කර්මාන්තය පිළිබඳව මේ පාර්ලිමේන්තුවේම මේ උත්තරීතර සභාවේම අපි දැක්ක රෝහිත අබේගුණවද මැතිතුමා අර සෙල්ලම් ටයර් වගේ පෙනල මහා අවඥා සහගතව කතා කරා. එතකොට අපි අහනවා ගෝඨාභය රාජපක්ෂ ගරු ජනාධිපතිතුමා මේ රටේ මේ ජනාධිපතිවරයා විදියට ඔබතුමාල එක්කරන් ගිය අර සෙල්ලම් ටයර් විවෘත මේ හදන ටයර් පැක්කිය විවෘත කරන්නද එහෙම නැත්නම් යහපාලන රජයේ කාලේ යෝජනා වෙච්ච ටයර් කම්මලක් යෝජනා වුණා ඒකේ වැඩ අවසන් වෙලා තියෙනවා මේ රටට සහ අපනයනය කරන මට්ටමේ මහ විශාල ටයර් කම්මල විවෘත කරන්නද කියලා අහනවා එහෙම නැත්නම් ඇත්තටම එදා කුහක කමරේද රෝහිත අබේගුණවද මැතිතුමා කටයුතු කරේ ඒ වගේම ඉවර කරමු ඒ වගේම අහනවා දැන් අර පියල් නිශාන්ත මැතිතුමාගේ කේස් එකත් එක්ක මේ අපේ අධිකරු ජනාධිපතිතුමා නිරෝධායන වෙන්න ඕනේ නැද්ද කියලා තානවා
මෙතෙන්ට අදාළ නැහැ ඒක
කරු කතානායකතුමනි
ඔබතුමා මේ අනවශ්‍ය ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැතුව කහපු රස විතරක් අතට ගන්න.
මේ කරු කතානායකතුමනි ප්‍රශ්නේ මට අදාළ නැහැ. මම පිළිතුරු දීපු ප්‍රශ්නයක් නෙවෙයි.
හරි බොහොම ස්තුතියි. චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා.
අහනවා කරු කතානායකතුමනි.
කරු කතානායකතුමනි
මුදල්ලමතුමා.
ප්‍රශ්නය අයන්න එක පිළිතුර ශ්‍රී ලංකා රජය සතුව සංස්ථා මණ්ඩල අධිකාරී සහ රජයට අයත් සමාගම් ලෙස රාජ්‍ය ව්‍යාපාර 250ක් පවතිනවා. අයන්න දෙක ඇමුණුම එක වශයෙන් මම මේ සභාවේ සභාගත කරනවා. අයන්න තුන 2000 මෙතන පිටු 20ක් විතර තියෙනවා මන්ත්‍රීතුමා ඒක. මේ අයන්න තුන 2020 ඔක්තෝබර් මාස ආරම්භය වන විට සිටි සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන්ගේ ඇමුණුම එකෙහි සඳහන් කර ඇත. අයන්න හතර මෙම ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂක මණ්ඩල පත්කිරීම අදාළ අනපනත් සහ ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයන්ට අනුව සිදු කර ඇත. මහජනතාව වෙත ප්‍රසිද්ධ දැන්වීම් මගින් අභිලාෂ කැඳවීම් ලබාගෙන ඉගෙන එක්ස්ප්‍රෙෂන්ස් ඔෆ් ඉන්ට්‍රෙස්ට් ක්ෂේත්‍රයේ විශේෂඥයින් සහ වෘත්තිකයන් අධ්‍යක්ෂක මණ්ඩල ලෙස ඇතුළත් කිරීමටද කටයුතු කරන ලදී. ප්‍රශ්නය අයන්න පහ දැනට පවතින ආයතනයන්හි මූල්‍ය තත්ත්වය ශක්තිමත් කිරීම එම ආයතනයන්හි ඵලදායිතාවය සහ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම ක්‍රමෝපාය සැලැස්මකට අනුව කටයුතු කිරීමට මඟ පෙන්වීම සහ මූල්‍ය සහාය සැලසීමට අවශ්‍ය ආයතන සඳහා අවශ්‍ය අවස්ථාවලින්දී කටයුතු කිරීම. ආයන්න පැන නොනගී.
සර් අමතුමා දෙවෙනි ප්‍රශ්නේ අර සභාගත කිරීම තුළ අපිට මේ නම් ටික දැනගන්න බැරි වෙනවා. මොකද අපි ඔබ ආණ්ඩුව ගරු කතානායකතුමනි ගැනීමේදී විශාල ජනමතයක් නිර්මාණය කරනවා ඔබතුමා දන්නවා. පවුලේ උදවිය සභාපතිවරු සහ අධ්‍යක්ෂක මණ්ඩලයට දාන්නේ නැහැ කියන කාරණේ. පැහැදිලිව ගත්තොත් ඔය ඔබතුමා සභාගත කරපු ලේඛනය තුළ අපිට කොයි මාමණ්ඩියද කොයි නැන්දම්මද ඉන්නේ කියලා කියන්න තිබුණා. ඒසම මම අහන ප්‍රශ්නේ තමයි ගරු ඇමතුතුමනි ඔබතුමාලා ගෙනියන්න යන මේ සෞභාගයේ දැක්මේ යථාර්ථය කියන කාරණේ බොරුවක් කියන කාරණේ මම යෝජනා කරන හේතුව මේ නාමලේඛනයේ තුල අතිමහත් බහුතරයක් ඉන්නේ ඔය කියන තේරුම් මණ්ඩලයෙන් ආපු පුද්ගලයෝ නෙමෙයි. ආ විශේෂයෙන්ම ඒ ඉන්නේ පෞගිය 2015ට කලින් ආණ්ඩුකරණයේදී ආණ්ඩුව විනාශ කරපු උදවිය ඒ කියන්නේ ඒ ආයතන විනාශ කරපු උදවියගේම වෙන කණ්ඩායමක් කියන කාරණේ තමයි අපි යෝජනා කරන්නේ. ඒ නිසා මේ පත් කරලා තියෙන සභාපතිවරු අධ්‍යක්ෂක මණ්ඩලයේ පත් කරේ ඔබතුමාලා ආණ්ඩුව ගැනීමේදී එහෙම කරන්නේ නැහැ කියන කාරණේත් ඒ වගේ අපි යෝජනා කරනවා. ඉදිරියේ ඔබතුමාලා කොතෙක් කිව්වා මේ සෞභාග්‍ය උදා වෙන්නේ අභාග්‍ය සම්පන්නතාවය තමයි වෙන්නේ කියන කාරණේ පැහැදිලි කරන්න. මොකද මේකත් බොරුවක් කරලා තිබෙනවා. මේ ඉදිරියටත් යන්නේ බොරුවක් කියන යෝජනාව අපි මේ ප්‍රශ්නේ තුලින්ම අමතක කරනවා ඔබතුමා.
මෙතන ගරු කතානායකතුමනි එතුමාගේ අදහසක් තමයි පළ කරලා තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා මට හරියටම ඒකට උත්තර දෙන්නට අමාරුයි. ඒ වුණත් මම කියන්නට අවශ්‍ය එතුමාගේ ප්‍රශ්නය අසද්දි අපිට කිව්වා නම් මේ කාගේ කවුද කියලාත් පෙන්වලා දෙන්න කියලා. එහෙම නැත්නම් මෙයා රොයල් කොලෙජ් එකේද? එහෙම නැත්නම් මෙයා සිංගප්පූරුවෙන් ආවද? එහෙම කිව්වා නම් අපිට එහෙම කරන්න තිබුණා ගරු මන්ත්‍රීතුමනි. ඒකට එහෙම අහලා නැති නිසා මේ උත්තරය දීලා තියෙන්නේ ප්‍රශ්නයට අදාළව. ඒ ප්‍රශ්නයට අදාළව උත්තරේ ඉතාමත් පැහැදිලි ලෙස මේකේ ප්‍රකාශ වෙලා තියෙනවා කියලා මම කියන්නට අවශ්‍යයි.
හරි බොහොම ස්තුතියි.
ගරු ඇමතුමා දැන් මම ඇත්තටම ওই ප්‍රශ්නේ ඔබතුමාගෙන්ම තමයි ඒ හෝඩුවාව ඉලි කරන්න උත්සාහ කරන්නේ. දැන් ඔබතුමා සභාගත කරපු ලාමලේඛනේ එකින් එක ඔබතුමා නම් ටික කිව්වා නම් ඒ අධ්‍යක්ෂකවරයා ඒ ආයතනයේත් කිව්වා නම් කවුද කිඳ මන්ද මොන නැන්දම්මද කියන එකත් හොයාගන්න පුළුවන්කම තිබුණා ගරු ඇමතුමා. නිසා අපි උපක්‍රමශීලී මන්ත්‍රීවරු හැටිය බලාපොරොත්තු වෙන අදාළ ඇමතිවරයාගේ ඒ පිළිතුරු කියන පාළිවිද
ඔබතුමා ඉතින් මීට පස්සේ උපන්න සාතිකත් ගන්න වෙනවා හරි දෙකක් ඇහුවා දෙකක් ඇහුවා හරි උන්නානේ කර්මතු
ගරු කතානායකතුමනි මම එතුමගෙන් අහන්න පැමති මේ කාරණාවට මදල් නොවුණත් අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කළා 2009 ඉඳලා අර දර්ෆිනෑන් සමාගම පිළිබඳව ඔබතුමා සතියකින් උත්තරයක් දෙනවා කියලා කලින් අයවැය අවස්ථාවේදී කිව්වා. නමුත් දර්ෆිනෑන් සමාගම සම්බන්ධයෙන් උත්තරයක් මේ සභාවට ඉදිරිපත් වුණේ නැහැ. ඒ පිළිබඳව උත්තරයක් ඉදිරිපත් කරන ඔබතුමා ඒ කාලේ තමයි දැන් දෙසැම්බර් මාසයේ කිව්වා සතියකින් දෙනවා කියලා. තව මේකට උත්තරයක් දුන්නේ
නැහැ. මම
උත්තරයක් බලාපොරොත්තු
වෙනවා. ඔබතුමා උත්තර දෙනවා නම් උත්තර දෙන්න නැත්නම්
ගරු කතානායකතුමනි අද උත්තර දීමට මම රැස් වෙලා නැහැ. ඒකට මම ඉතාපත්ම නුදුරු කාලයකදී ඒක කරන්න බලාපොරොත්තු වෙනවා.
බුද්ධික පතිරණ මැතිතුමා අධිකරණ මැතිතුමාගේ ඇසීමට
මම අහනවා ගරු කතානායක.
ආ ගරු කතානායකතුමනි බුද්ධික පතිරණ ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු මම සපයනවා. එතුමා අහලා තියෙනවා ජනතාවගේ නීති කඩනමින් විසඳීමටත් නීති උපදෙස් ලබා ගැනීමටත් එක් මහේස්ත්‍රාත් අධිකරණ බලප්‍රතිනිධිය සමඟ අවමෝෂන් එක් නීතිඥ වෘත්තිකයෙකු පොලිස් නඩුමේ වීමේ නිලධාරී ප්‍රොසිකියුටර් ලෙස බල ප්‍රදේශය වෙනුවෙන් පත්කිරීම තුළින් ශ්‍රී ලංකා පොලිසියෙන් සේවය ලබා ගන්නා ජනතාවට විශාල සේවයක් සිදුවම පිළිගන්නවද කියලා පිළිගන්නවා. අපරාධ නඩු විධාන සංග්‍රහ 191 විධි විධානයට අනුව නීතිපතිවරයාට සොලිසිටර් ජෙනරල් වරයාට රජයේ නීතිඥවරයෙකුට හෝ නීතිපතිවරයා විසින් සාමාන්‍යයෙන් හෝ විශේෂයෙන් බලය දෙනු ලබන උත්තරවාදියෙකුට දෙවන උපවගන්තිය විධානයට යටත්ව මේ පරිච්ඡේදය යටතේ විභාග කරන ළමයා නඩුවකදී පෙනී සිට චෝදනාව මෙහෙයීමට හිමිකම් තිබිය යුතුයි. එහෙත් නීතිපතිවරයා සොලිසිටර් ජෙනරල් වරයා රජයේ නීතිඥවරයෙකු හෝ පෙර කී පරිදි වූ යම් උත්තරවාදියෙකු නොමැති විට චෝදනාකරු විසින් හෝ ආණ්ඩුවේ යම් දෙපාර්තමේන්තුවේ යම් නිලධාරියෙකු විසින් හෝ යම් මහනගර සභාවක නගර සභාවක හෝ සුල් නගර සභාවක යම් නිලධාරියෙකු විසින් එම චෝදනාකරු හෝ ආණ්ඩුවේ දෙපාර්තමේන්තුව හෝ මහනගර සභාව සම්බන්ධයක් දක්වන යම් නඩුවක චෝදනාව මෙහෙයවීම පිණිස පෞද්ගලිකව හෝ උත්තරවාදියෙකු මගින් හෝ පෙනී සිටිය හැකිය. එසේ වුවද නීතිපතිවරයා සොලිසිටර් ජෙනරාල්වරයා රජයේ නීතිඥවරයෙකු හෝ නීතිපතිවරයා විසින් සාමාන්‍යයෙන් හෝ විශේෂයෙන් බලය දෙනු ලබන උත්තරවාදියෙකු පැමිණ නොමැති විටක මහේස්ත්‍රාත් විසින් චෝදනාකරු වෙනුවෙන් නීතිඥයෙකු පෙනී නොසිටින අවස්ථාවක චූදිතයා විසින් වරද සිදු කරන ලදැයි කියනු ලබන යම් තැනැත්තෙකුට විරුද්ධව නැතහොත් යම් තැනැත්තෙකු සම්බන්ධයෙන්ද ඒ තැනැත්තා වෙනුවෙන් පෙනී සිට චෝදනාව මෙහෙයවීම පිණිස යම් නීතිඥවරයෙකුට අවසර දෙනු ලැබිය හැකිය. ඒ අනුව අපරාධ නඩුවක් මෙහෙයවීම සඳහා සාමාන්‍ය නීති වෘත්තියකට හැකියාවක් නොමැති අතර නීතිපතිවරයා විසින් බලය දබා දෙන්නේ නම් පමණක් කෙසේ සිදු කිරීමට හැකියාවක් ඇත. කෙසේ වෙතත් දැනට මහේස්ත්‍රාත් අධිකරණය තුල පැමිණිල්ල මෙහෙයවීමේ කාර්ය සිදු කරන ලබන්නේ නඩු මෙහෙයුම් ලබන පොලිස් නිලධාරියා විසිනි. එසේ වුවද යම් සංකීර්ණ නීතිමය හා සිද්ධිමය කරුණු උද්ගත වන අවස්ථාවලදී රජයේ අධිනීතිඥවරයෙකු පත්කිරීම සඳහා ඉල්ලීමක් කරන ලබෝ හොත් අවස්ථාවෝචිත පරිදි රජයේ අධිනීතිඥවරයෙකු සහාය ලබා දීමට කටයුතු කරන අතර ඔහු විසින් පැමිණිල්ල මෙහෙයවන අවස්ථා ඇත. එතකොට දැනට තියෙන තත්ත්වය අනුව මේ තියෙන සම්පත් එක්ක එහෙම පත්කිරීමේ හැකියාවක් නැහැ කියන එක තමයි මේකේ තේරුම. ඒ වුණත් ඔබතුමා අහලා තියෙන ඊළඟ ප්‍රශ්නය ඒ සම්බන්ධයෙන් අපි අරගෙන තියෙන පියවරක් මොකක්ද කියන එක. ඔබතුමාගේ ප්‍රශ්නය ලැබුණු වෙලාවට පස්සේ මම මුලින්ම ඔබතුමාගේ සමාව භජනය කරනවා දවස් දෙකක් මට කල් ඉල්ලන්න සිද්ධ වුණේ. මේ සම්බන්ධයෙන් මම ගරු නීතිපතිතුමාට ලියලා සහ පොලිස්පතිතුමාටත් ලියලා ඔවුන් මේ පිළිබඳව දක්වන ප්‍රතිචාරය මොකද්ද කියලාත් අහලා තියෙනවා. ඒකත් මම සභාගත කරනවා ඔබතුමාටත් පිටපතක් ලබා දෙන්න කටයුතු කරනවා. ඒ අනුව ගරු නීතිපතිවරයා කියලා තියෙනවා මීට පෙර නොන් සමරි කියලා ලෝයර්ස්ල වගේයක් නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ කරලා මහේස්ත්‍රාත් තෝරාගත්ත මහේස්ත්‍රාත් අධිකරණවලදී පැමිණිල්ල මෙහෙයවීම සඳහා ඔවුන්ව යොදවාගෙන තිබුණා. එවැනි ක්‍රමවේදයක් 2000 මුල් කාලය වගේ තිබුණා. නමුත් ඊට පස්සේ ප්‍රතිපාදන අඩුවීම මත ඒක අතහැරලා දාලා තිබුණා. දැන් ඊට විකල්ප වශයෙන් ඕන් යෝජන එක්කෝ එම ක්‍රමවේදය එම නැත්නම් විකල්ප වශයෙන් ඕන් යෝජනා කරන්නේ පොලිසියට නීතිඥ මහත්වරුන් බඳවාගෙන නීතිපතිතුමාගේ අධීක්ෂණය අධීක්ෂණය යටතේ ඔවුන් හරහා පැමිණිල්ල මෙහෙව යුතුයි කියන එක. පොලිස්පතිතුමත් කියලා තියෙන්නේ එවැනි ක්‍රමවේදයක් අනුගමනය කරන්න එතුම බලාපොරොත්තු වෙනවා කියලා. මම ඔබතුමාට ස්තුතිවන්ත වෙන ඉතා කාලෝචිත හොඳ වැදගත් පියවරක් කරු ජනාධිපතිතුමා අධිකර ජනාධිපතිතුමා විශේෂයෙන්ම කියලා තියෙනවා කමියුනිටි පොලිසින් ප්‍රජාපාදක පොලිසියක් නිර්මාණය කිරීම සඳහා සහ වඩා ගුණාත්මක සේවයක් සැපයීම සඳහා
නීතිඥවරුන් මේකට සම්බන්ධ කරගන්න පුළුවන්ද කියන ක්‍රමවේදය සකස් කරගෙන යනවා. මම ඊයේත් සාකච්ඡාවක් කරා ගරු සරත් වීරසේකර ඇමතුමත් එක්ක. ඒ අපේ අදහස තියෙන්නේ නීතිඥවරුන් බඳවා ගැනීම කිසිදු වරදක් නැහැ කියන එක තමයි. නමුත් ඒ බඳවා ගැනීම පටිපාටිය සියල්ල ඒ අමාත්‍යාංශය හා පොලිස් තුමා හරහා සිද්ධ වෙයි. ගරු නීතිපතිතුමාගේ උපදෙස් හා ආලෝ අනුශාසනා යටතේ. ඊළඟ ප්‍රශ්නය එසේ එම නිසා එක පැන නගින්නේ නැහැ. එම නිසා ඒ සියලු නීතිපතිතුමා විසින් ලබා දීලා තියෙන කරුණුත් පොලිස්පතිතුමා දීලා දෙන කරුණුත් මම සභාගත කරනවා.
ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්නය මීට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසරූපු හින්දා ඉදිරිපත් කරන්න බැරි වුණු ප්‍රශ්නයක්. ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදී බොහෝ දියුණු රටවල් වල මේ ක්‍රියාමාර්ග ගන්නවා. දැන් මම යටත් පිරිසෙන් අධිකරණ බල ප්‍රදේශයකට, හැබැයි උඩ පිරිසෙන් මේ පොලිසියකට එක ප්‍රොසිකියුටර් කෙනෙක් නැත්තම් නීතිඥයෙක් වදෝගෙන නම් මොකක් හරි කමක් නැහැ. ඒතකොට මේ ක්‍රියාදාමය තුලින් ඇත්තටම ඒක විශාල සේවයක් ජනතාවට වෙනවා. ඔබතුමා කියන විදිහට පොලිස් දෙපාර්තමේන්තුවට මේ බඳවා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් වීම යම්කිසි කෙලවරක් දක්වා නැත්නම් කාල රාමුවක් එක මෙන්න මේ දවස් වෙනකොට ලංකාවේ පොලිස් ස්ථාන 600කට වැඩි සංඛ්‍යාවක් තියෙනවා. එයින් අඩුම ගානේ පළවෙනි අධියරේදී අඩකටවත් බඳවා ගැනීමේ ක්‍රමවේදයකට යන්න බලාපොරොත්තු වෙනවද? එහෙම නැත්නම් ඒක කොයි කාල රාමුවක් යටතේද සිද්ධ වෙන්නේ?
කාල රාමුව පිළිබඳව ඔබතුමා, මම හිතන්නේ ඒ අමාත්‍යාංශය පොලිසිය බාර අමාත්‍යාංශයෙන් තමයි අහන්නට ඕන. නැත්නම් ඔබතුමා දකින්න ඇති අනවශ්‍ය විදියට මට විවිධ චෝදනා ඉදිරිපත් කරනවා, මම කිසිම සම්බන්ධයකුත් නැහැ. නමුත් සංකල්පයක් හැටියට ඔබතුමා කියන එකට එකඟයි. පොලිස් නිලධාරීන් පැමිණිල්ල මැහැවීමට සාපේක්ෂව නීතිඥ මහත්වරුන් පැමිණිල්ල මහේවනකොට නඩු දාන ක්‍රමවේදය පිළිබඳව, චෝදනා පත්‍රවල ප්‍රමාණය පිළිබඳව, නඩු මෙහෙවීම පිළිබඳව ගුණාත්මක දෙයක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඉන්දා හැබැයි ඒකත් එක්කම නීතිඥ තනතුරේට අදාළ යම් වරප්‍රසාද තියෙනවා. ඒකටත් ප්‍රශ්නයක් නොවන ආකාරයට ඒක කළ යුතුයි. එහිඳ තමයි සියලුම පාර්ශ්වයන් සමග සාකච්ඡා කරන්නට ඕන. මුල් අවධියේදී එක පොලිසියකට නීතිඥවරයෙක්වත් කිරීමට වැඩිය මම හිතනවා සුදුසුයි කියලා එක් මහේස්ත්‍රාත් අධිකරණයකට එක පැමිණිල්ල මෙහෙවන මේ නිලධාරියෙක් පත් කරගන්න පුළුවන් වුණොත් නීතිඥවරයෙක් වශයෙන්, එතකොට එතන තියෙන්නේ ඊට වඩා අඩු ප්‍රමාණයක්. මොකද පොලිසි කීපයක් එක මහේස්ත්‍රාත් අධිකරණයක් වෙත සමහර විට කරුණු වාර්තා කරනවා. එන්දා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඉන්නවා. නමුත් මම පිළිගන්නවා එංගලන්තයේ, ෆීජීවල, ඔස්ට්‍රේලියාවේ ඔය කියන රටවල් වල නීතිඥ වෘත්තියට සම්බන්ධය තමයි බොහෝ විට ඔය පැමිණිල්ල මෙහෙවන්නේ. ඒ අනුව ගුණාත්මක වර්ධනයක් එකෙන් දකින්නට පුළුවන්. ඔබතුමාට මම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාගේ යෝජනාව හේතු කොටගෙන මට පුළුවන් වුණා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කරලා නීතිපතිතුමාගෙන් සහ පොලිස්පතිතුමාගෙන් කරුණු අරගෙන සංකල්පයක් ඇතුළත අධිකාර ජනාධිපතිතුමා වෙත මේක ඉදිරිපත් කරාම ඒ පිළිබඳව යහපත් ප්‍රතිචාර ලැබී තිබෙනවා කියන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් අපි සාධනීය ලෙස කරුණු අධ්‍යයනය කරමින්
ගරු කථානායකතුමනි, ලංකාවේ ක්‍රියාත්මක නොවන, ඒත් ලංකාව තුළ ස්ථාපනය කළ යුතු නවීන යෝජනාවක් තමයි මගේ මේ ප්‍රශ්නය ඉදිරිපත් කරේ. ඒ ප්‍රශ්නය නිසා එවැනි ක්‍රියාමාර්ගයකට යාම පිළිබඳව මම සතුටු වෙනවා. ඒ වගේම මම ඔබතුමාගෙන් දෙවෙනි ප්‍රශ්නේ විදිහට අහනවා. දැන් පහුගිය දවස්වල ඔබතුමාත් දැන් ඔබතුමාගේ පිළිතුරේ සඳහන් වුණා මේ සහකාර පොලිස් අධිකාරීවරුන් විදියට නීතිඥ පිරිසක් මඳවා ගන්නවාය 150 දෙනෙක් භාෂාව මත පදනම්. දැන් මේ බඳවා ගැනීම මේ කාරණයට නම් එතකොට දැන් මේකෙදී ඇත්තම වියුතුව තියෙන්නේ සිංහල ප්‍රදේශවල සිංහල භාෂාව පිළිබඳ අවබෝධයක් තියෙන අයත්, දමිළ කතා කරන ප්‍රදේශවල දමිළ කතා කරන දමිළ භාෂාව කතා කරන දමිළ හෝ මුස්ලිම් නීතිඥවරුන් බඳවා ගැනීම. නමුත් සියලුම ප්‍රදේශවලට දමිළ භාෂාව කතා කරන අය බඳවා ගැනීම පුළුවන් නම් හොඳයි. හැබැයි ඒක මත පදනම්ව තමයි මේ ප්‍රශ්නය මාධ්‍ය හරහා අන්තර්ජාලයේ මතුවලා තියෙන්නේ. ඒ නිසා මේ දැන් හොඳ වැඩක් හොඳ විදියට කරන්නේ නැතුව හොඳ වැඩක් වෙනස් විදියකට කරන්න ගියපුවාම තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. දැන් මේ කාරණේයි මේ ප්‍රොසිකියුටර්ස්ලා බඳවා ගැනීම කියන්නේ දෙකක්ද එකක්ද? මේ කාරණේට අධිකරණ අමාත්‍යාංශය සහ ඔබතුමාගේ බල සම්බන්ධය මොකක්ද?
අනිවාර්යයෙන්ම මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නේ මත කිරීම පිළිබඳ. නීතිඥවරු බඳවා ගැනීම වල මගේ කිසිම සම්බන්ධයක් නැහැ. සංකල්පයක් වශයෙන් ඔබතුමා ඉදිරිපත් කරපු දේ විතරයි මම ඉදිරිපත් කළේ. ඒ හින්දා මේක සම්පූර්ණ බොරුවක්. අපි කවදාවත් නොකියපු දෙයක් අපි කිව්වයි කියලා සඳහන් කරලා ඊට පස්සේ ඒක අරගෙන තව දුරටත් මඩ ගහනවා. මම කවදාවත් එහෙම කියලත් නැහැ. එහෙම කියන්න හැකියාවක් ඇත්තෙත් නැහැ. ඒ බඳවා ගැනීම වලට මම සම්බන්ධත් නැහැ. බඳවා ගැනීම සිදුවේ යුත්තේ පොලිසියෙන් සහ ඒ අමාත්‍යංශය හරහා සම්පූර්ණ අමූලික බොරුවක්. එහෙනම් ඒ බඳවා ගැනීම වලට මට කිසි දෙයක් සම්බන්ධ වෙන්න ඕන ගමකුත් නැහැ. මම සම්බන්ධ වෙන්නෙත් නැහැ. නමුත් ඔබතුමා ඉදිරිපත් කරපු සංකල්පය හොඳයි. නීතිඥවරුන් පොලිසියට බඳවාගෙන හෝ නීතිපති දෙපාර්තමේන්තුවට බඳවාගෙන ඔවුන් මාර්ගයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ පැමිණිල්ල මෙහෙවීමට කටයුතු කිරීමට පියවරක් ගැනීම සංකල්පයක් හැටියට ඉදිරිපත් කරා මිසක නීතිඥවරුන් බඳවා ගැනීමටත් ඒ කොහොමද බඳවා ගන්න ඕනේ වොන්ට ගෙවන්න ඕන සැලරි මොකක්ද කියන එක පිළිබඳව මට කිසිම මට බලයක් නැහැ. මගේ අමාත්‍යංශයට සම්බන්ධත්
නැහැ. හරි එමතුමා බොහොම ස්තුතියි. මරික්කාර් මන්ත්‍රීතුමා
මම අහනවා ප්‍රශ්නය ගරු කතානායකතුමනි.
ඔව්
නාගල මට මේ අපේ උද්දීකපත්තරණ මැතිතුමාගේ ප්‍රශ්නෙට
එහෙම
පොලිසියේ වාරව හිටපු ඇමතිවරයා හැටියට පොලිසියේ කටයුතු කරපු නිලධාරියෙක් හැටියටත් පොලිසියේ පොලිස් ස්ථාන 494ක් ලංකාවේ තියෙනවා. මෙතෙක් කලක් අවුරුදු 150ක පමණ ඉතිහාසයේදී පොලිසිය පොලිස් නිලධාරීන් ඉතාමත්ම දක්ෂ ලෙස උසාවියේ පැමිණිලි මෙහෙවල තියෙනවා. හැබැයි ඉහළ උසාවිවල හැමතිසේම නීති නිලධාරිවරයෙක් හැමදාම නීති නිලධාරිවරු තමයි පැමිණිල්ල මෙහෙවන්නේ. ඒජිස් ඩිපාර්ට්මන්ට් එකත් එක්ක පොලිසිය හැමතිසේම මේ නඩුවලට සම්බන්ධ වෙලා කටයුතු කරා. ඉතින් මම හිතන්නේ ඔබතුමා කියපු කතාවෙන් පොලිසියට යම් කිසි අපකීර්තියකුත් වෙනවා. ඒ යෝජනාව හොඳ වුණාට අර ටිකත් වගේ කරන්න ඕනේ. බොහොම ස්තුතියි.
මරික්කාර් මන්තුමා
ප්‍රශ්නේ.
ඒ දිදී ප්‍රශ්නේ.
ආන ප්‍රශ්නේ කරු කතානායකතුමනි.
ප්‍රශ්නේ උත්තරයක් දුන්නා. ප්‍රශ්නීවරයි ප්‍රශ්නීවරයි ඔබතුමා වෙනව පැහැදිලි කරන්න. අධ්‍යාපන ඇමතුමාගේ
ඊළඟට දෙයින් ගරු කතානායකතුමනි, ගරු එස්.එම්. මරික්කාර් මන්ත්‍රීතුමා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු අයන්න එක පිළිතුරු ඔව්. අයන්න දෙක, අඹතලේ සම්රුදේවි බාලිකා විද්‍යාලයේ මහාමාර්ගයට යාබද තෙමහල් ගොඩනැගිල්ලේ බිත්ති ඉරිතලී අවදානම් තත්ත්වයක් පවතින බව හඳුනාගෙන ඇති අතර ඉන් සිසු දරුවන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ. ආයන්න මෙම අවදානම් තත්ත්වය පිළිබඳව විදුහල්පතිනිය ශ්‍රී ජාදම්පුර කලාප අධ්‍යක්ෂක වෙත වාර්තා කිරීමෙන් පසු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් ප්‍රාදේශීය ඉංජිනේරු බත්‍රමුල්ල වෙතින් නිරීක්ෂණ වාර්තාවක් ලබාගෙන ඇත. ඒ අනුව ඉංජිනේරු වාර්තාවත් සමග කටයුතු කිරීම සඳහා දැනට පියවරගෙන තිබෙනවා. මේකේ ව්‍යුහාත්මක අලුත් වැඩියාවක් සිදු කිරීමෙන් තව අවුරුදු 10ක් පමණ මේක භාවිතා කරන්න පුළුවන්. එසේත් නැත්නම් අලුත් ගොඩනැගිල්ලක් ලබා දී යුතුව තිබෙනවා. ඒ දරුවෝ 635ක් පමණ 620ක් අධ්‍යාපනය ලැබනවා. ගුරුවරු 35ක් පමණ මේ සේවය කරනවා. දැනට ඒ ගොඩනැගිල්ලේ තිබූ පරිගණක විද්‍යාගාරය ඒවා වෙනත් ගොඩනැගිල්ලකට අරගෙන පන්ති 5ක් වෙන ගොඩනැගිල්ලට අරන් තිනවා. මේක බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශත්වයේ පාලනය වන පාසලක්. කෙසේ වුවත් මේක 2021 වර්ෂයේදී පළාත් සභාවේ ප්‍රතිපාදන වලින් ගොඩනැගිල්ලක් ආරම්භ කරන්න පුළුවන් වෙයි. ඒ පිළිබඳව දැනුම් දීලා තිනවා. එහෙම නැත්නම් අධ්‍යාපන අමාත්‍යංශයේ ද්විතීක පාසල් සංවර්ධන වැඩසටහන යටතේ ඊළඟ වර්ෂය සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරනවා. පළාත් සභාවත් සමග සාකච්ඡා කළා.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මම ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ බිල්ඩිම ඉරිතලා ගිහේ ලෝ ලෙවල් මාර්ග පුළුල් කර සංවර්ධනය කිරීම නිසා එතකොට මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඒ සඳහා වන්දියක් දෙන්න නියමිතයි. ඒ සල්ලි තැන්පත් කරලා තියෙනවා. මම ඉස්ලාම යෝජනා කරන්නේ ඒ ටික ගන්න. දැන් ඒ තට්ටු තුනේ බිල්ඩින්ම තමයි ඉරිතලා ගිහලා තියෙන්නේ. එතකොට ගියව 2018 දී මගේ මැදිහත් වීමෙන් ලබා දුන්න ළඟම පාසල හොඳම පාසලේ තට්ටු දෙකේ බිල්ඩින්මක්. එතකොට ඒ තට්ටු දෙකේ බිල්ඩින්මට තමයි මේ ළමයි shift කරලා තියෙන්නේ. ඒ නිසා පිටිපස්සේ පැත්තේ බිල්ඩින්මක අවශ්‍යතාවය තියෙනවා නිසියාකාරව මේක පවත්වාගෙන යන්න. මොකද හේතුව දැන් පාර සංවර්ධනයේදී ජලනැලීමත් එක තව කැල්ලක් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අනතුරුදායක තත්ත්වයක් තියෙනවා. මම ඔබතුමාට යෝජනා කරනවා පළාත් සභා පහසලක් වුණාට මේ ඒකට පළාත් සභාවටම බාර දෙන්න නැතුව අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත් වීම කරන්න පුළුවන්ද?
නැහැ, ඒක මෙහිමයි වෙන්නේ. දැන් ඔබතුමා කිව්වා වගේ ඔය මහා මාර්ගයේ පුරුල් කිරීමත් එක තමයි ඔය ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. ඒතර මේ පාසලේ සම්පූර්ණ වපසරිය අක්කර දෙකයි රූට් දෙකක්. ඒ නිසා මේ තටු තුනේ ගොඩනැගිල්ලක් අලුතෙන් ඉදිකිරීම තමයි මේ අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා මහමාර්ගයකින් ඒ සඳහා දෙන වන්දි මුදලයි ඒක ප්‍රමාණවත් වෙන්නේ නැත්නම් ඒක එක්ක බලස් සභාව ප්‍රතිපාදන තියෙන එක ගන්න පුළුවන් නැත්නම් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසල් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරමු.
මේ ඒක මේ ගරු ඇමතුමා මේ මේ මුදල ප්‍රමාණවත් මදි ඔබතුමත් කොළඹ දිස්ත්‍රික්කයේ මේ ඇමතිවරයෙක් ඉදිරියේ අපි කොළොන්නාවට නිතර එන කෙනෙක් ඉදිරියේ ඉතින් අර ආධ්‍යාපන අමාත්‍යාංශයෙන් පොඩි ගාණක් දාන්න එකට එතකොට තමයි වැඩේ කෙරෙන්නේ. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ඇමතුමා දැන් තමුන්නාසලගේ රජය කිව්වා ජාතික පාසල් 1000ක් හදන අවුරුදු 5ක් ඇතුළත 2020 ඇතුළත ජාතික පාසල් 123ක් හදනවා කිව්වා. හරි කොවිඩ් ඉඳ හදන්න බෑ ඔක්කොම හරි. නමුත් ඇත්තටම දැන් ආනයනය තහනම් කරලා තියෙන හින්දා රෝ මෙටීරියල් වලට වටිනාකමක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ ඩොලර එක පාලනය කරගන්න උනත් පිටින් ණය අරගෙන පිටට වියදම් කරන්න නැතුව ලංකාව ඇතුළේ යමු ද්‍රව්‍ය වලින් හදනවා නම් ඩොලර එකත් අඩු වෙනවා. එතකොට මේ ජාතික පාසල් ටික හදන්න තිබ්බා. අවම වශයෙන් හදලත් නැහැ ගැසට් කරලත් නැහැ. දැන් ඕක පළාත් සභා මැතිවරණයේ තිබ්බයින් පස්සේ ඔබතුමා මහ ඇමතිවරයෙක් කියනවා දන්නේ ඕක හම්බෙන්නේ නැහැ. අඩුම ගානේ මේ පළාත් සභා මැතිවරණයට කලින් මේ පාසල් ටික ගැසට් කරන්න පුළුවන් අඩුම ගානේ.
ඔව් දැන් ගරු මන්ත්‍රීතුමා මම ඔය ප්‍රශ්නේ දන්නේ 95 ඉඳලා. ඒක ඒ කාලේ මම මහ ඇමති කාලෙත් ඔහොම පාසල් ගන්න ගියා. ඒවා අපි සමාදානෙන් බේරගත්තා ඒවත් කරා. හැබැයි දැන් මේ පිළිබඳව කැබිනට් පත්‍රිකාව මීට සති දෙකකට කලින් අනුමත කළා ගෙනාවා. ඒ විතරක් නෙමෙයි මේ පාසල් 1000ක් ජාතික පාසල් බවට පරිවර්තනය කිරීමේදී ඒ කලාප කාර්යාලවල පවත්වාගෙන යන ගුරුවරුන්ගේ ලිපිගොනු ඒවත් ඒව මාරු වෙන්න ඕනේ. පළාත් රාජ්‍ය සේවෙන් රාජ්‍ය සේවයට මාරු වෙන්න ඕනේ. ඒ වගේ ක්‍රියාදාමයක් තියෙනවා. ඒක මේක ෆේස් අවුට් කරලා තින්නේ අධිර කීපයකින් කරන්න. පළවෙනි අධිර තමයි ඔබතුමා කිව්ව පාසල් 123. එයින් කොළඹ දිස්ත්‍රික්කයේ තින්නේ පාසල් 2යි. ඔව් දැක ඔව් දැක ප්‍රමාණය වෙනස් කරලා තිනවා. අපි දැන් කොහොමත් දැන් පාසල් වහලා දවිච්ච නිසා ප්‍රශ්නයක් ආවා. නමුත් ඒකේ ප්‍රොසෙස් එක අපි කරගෙන මේනොට නෑ කලින් තිබු නෑ දෙකයි තිබු දෙක නෙවෙයි. කොළඹ ගොඩක් එනවා. එකම 123 එකම ප්‍රාදේශීලකම් දැන් ප්‍රාදේශීලකම් කොටස් 15ක් තියෙනවානේ. මේ 15 13යි. මේ 13 එකක් ආසන 15යි. ප්‍රාදේශීලකම් කොටස් 13යි. 13න් එකක්වත් නැතිව තියෙන්නේ දෙකයි. රත්මලාන සහ පාදුක්ක. උතුරු කොළඹ දැන් අපි තා වැඩි කරලා දිනවා. ඒ අනුව පහක් වැඩි කරලා දිනවා කොළඹට පළවෙනි අධියරේ. ඒක අපි පටන් ගන්නවා දැන්ට පළාත් කාර්යාලයට දැනුම් දීලා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට තොරතුරු අරගෙන තින්නේ. ඒක මමම මැදිහත් වෙලා වැඩේ කරලා දෙන්නා. එතකොට තමුන්නාසල දැනුම් දෙනවා.
විශ්වදී මොහම්මඩ් මුසාමෙල් මන්ත්‍රීතුමා කෘෂිකර්ම මන්ත්‍රීතුමා පැමිණ නැහැ. වේලුකුමා මන්ත්‍රීතුමා
ගරු කථානායකතුමනි ප්‍රශ්න අහනවා.
ගරු මන්තුමා ඔබතුමාගේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුර වූ දෙවෙනි ප්‍රශ්නයට කොටස් තුනයි. ඊළඟ එකට බෝපිටිය මාඋස්සාව නීලවල පත්තේ සම්පූර්ණ වගාකල් භූමි ප්‍රමාණයක් කර හෙක්ටයාර් 100.75 අතදම අර කොටස් තිබේදේ නම් ප්‍රශස් කරන සමයන පවරා ඇත. සේනම් මුළු ඉඩම් බිම් ප්‍රමාණය කොපමණද හෙක්ටයාර් 55 95 ඔබතුමායි අහලා තියෙන ප්‍රශ්නට ඔව්. ඊළඟ ප්‍රශ්නයට බෝපිටිය තේ කර්මාන්තශාලාව MECC පුද්ගලික සමාගමට 2015 බදු දී ඇත. අවසන් වලට ඉඩම් සංගණනයේදී වගාකල ඉඩම් ප්‍රමාණය හෙක්ටාර 104යි වගානොකල 191යි වෙනත් හෙක්ටාර 25යි. අවසාන ප්‍රශ්නය අදාළ නොවේ.
ගරු කථානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතිතුමනි ජනතා වතු සංවර්ධන මණ්ඩලය තමයි වැවිලි ආයතනවල ප්‍රධානම ආයතනය. මේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයිති වතු තමා කල්බදු ඇටියට ප්‍රාදේශීය වතු සමාගම් 23කට ලබා දීලා තියෙන්නේ. ඒ අනුව ඒ වතු සමාගම් බැඳිලා ඉන්නවා ඒ කල්බදු සඳහා ගෙවීමක් කරන්නත් වාර්ෂිකව. ඒක දීර්ඝ කාලයක් ගෙවලත් නැහැ. ඔබතුමා දන්නවත් දන්නේ නැහැ. එතකොට දැන් රජයේ ප්‍රතිපත්තියක් ඇටියට වතු කම්කරුවන්ට මේක අවසන් කරන්න එකවර උත්තරේද. එතකොට වතු කම්කරුවන්ට රජයේ ප්‍රතිපත්තියක් වශයෙන් දෛනික මූලික වැටුම රුපියල් 1000ක් දබා දෙනවා කියන එක ප්‍රතිපත්තියක් වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට වැවිලි අංශයේ තියෙන ප්‍රධාන ආයතනයක් ඇටියට ජනතා වතු සංවර්ධන මණ්ඩලය කියන්නේ රජයේ ආයතනය. එතකොට රජයේ ප්‍රතිපත්තිය රුපියල් 1000ක් ලබා දෙනවා කියන එක නම් එතකොට ජනතා වතු සංවර්ධන මණ්ඩලය ඒක කෙලින්ම ඍජුව ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒකේ බලය ඔබතුමාට තියෙනවා. ඒකේ බලය අගමැතිතුමාට තියෙනවා. ඉතින් ඒක අතහැරලා දාලා වතු සමාගම් සමග මේ සඳහා සාකච්ඡා කිරීම මේ ප්‍රෝඩාවක් නේ කරන්නේ. එහෙනම් මේ සාකච්ඡාවට ප්‍රධාන ආයතනයක් ඇටියට මට විනාඩියක් ලබා දෙන්න ප්‍රධාන ආයතනයක් ඇටියට ඔබතුමාලා සම්බන්ධ වෙලත් නැහැ. එහෙනම් මම කියන්නේ රජයේ ඇටියට ඔබතුමාලාට රුපියල් 1000 ලබා දෙන්න පුළුවන්. ඒ පිළිබඳව ඔබගේ උත්තරය මොකද්ද?
ප්‍රශ්නය අදාළ නොවේ. පිළිතුර අදාළ නොවේ.
එච්චරයි.
වැවිලි ආයතනයන්නේ ජනතා වතු සංවර්ධන මණ්ඩලය
කියන්නේ තියෙන ප්‍රශ්නය ඔය ප්‍රශ්නේ ඔබතුමා අහන්න ඕනේ වැවිලි කර්මාන්ත ඇමතුමාගෙන් මම කෘෂිකර්ම ඇමතුමා ජනවසම මට තියෙන්නේ ඔබතුමා මේ භූමියේ වගාව පිළිබඳ මගෙන් අහලා තියෙන්නේ දැන් ඔබතුමා අහනවා දෛනික පඩිය පිළිබඳ සෙක්සා මට මේක මන්තුමා මේක අදාළ නොවේ
හරි දෙවෙනි ප්‍රශ්නේ
සංවර්ධන මණ්ඩලයේ වැවිලි ආයතනය
දෙවෙනි ප්‍රශ්නේ අහන්න
දෙවෙනි ප්‍රශ්නේ ගරු ඇමතුමනි මේකටත් මේ දන්නේ නැහැ කියන්න එපා නැත්නම් අදාළ නැහැ කියන්න එපා මේ මානවර මම මේ කාන්නේ මේ ප්‍රශ්නේ ප්‍රශ්න සම්බන්ධ එකක් නෙවෙයි මානවර දිස්ත්‍රික්කයේ මානවර නගරයේ මේ මායාව ප්‍රදේශයේ MCMT මායාව ප්‍රදේශය පසුගිය 8 වෙනිදා ඉඳලා දැන් දවස් 41ක් වෙනවා නිරෝධායනය කියලා වාලා තියෙනවා ඒ මිනිසුන්ට කවද්ද ඒක මේ විවෘත කරන්න කියලා දන්නේ නැහැ සෞඛ්‍ය ඇමතිතුමියට ලියුමක් මගෙන් මම ඉල්ලීමක් කරා
ඒක කෘෂිකර්ම
උත්තරයක් ලැබුණේ
නැහැ
මේකට පුළුවන් නම් මානවර දිස්ත්‍රික්කයේ නායකයෙක් වශයෙන් මේකට පුළුවන් නම් උත්තරයක් ලබා දෙන්න
හරි ඒකත්
අදාළ නෝවේ
හර්ෂද සිල්වමැතුමා
කතානායකතුමනි අහනවා
පරිසරමැතුමා
ගරු කතානායකතුමනි එතුමාගේ ප්‍රශ්නයට පිළිතුර 1980 අංක 47 දරන ජාතික පරිසර පනතට 1988 අංක 57 දරන සංශෝධනයේ මගින් පාරිසරික බලපෑම් ඇගැයීම් හඳුන්වා දී ඇති අතර ඒ යටතේ නිකුත් කරන ලද 1993/6/24 දින අංක 772 ඇලෙයිරක් 22 දරන ගැසට් නිවේදනයේ 1995/2/23 දින අංක 859 ඇලෙයිරක් 14 දරන ගැසට් නිවේදනයේ 1999/11/5 දින අංක 1104 ඇලෙයිරක් 22 දරන ගැසට් නිවේදනයේ සහ 1999/11/29 දින අංක 1108 ඇලෙයිරක් 1 දරන ගැසට් නිවේදනයේ ලයිස්තුගත කර ඇති ක්‍රියාකාරකම් සඳහා පාරිසරික බලපෑම් අධ්‍යයනයක් සිදු කළ යුතුය. දෙවැනි පිළිතුර ආයක නැත මීට අදාළ පාරිසරික බලපෑම් ඇගීමේ යෝජනාවක් මධ්‍යම පරිසර අධිකාරිය වෙත ඉදිරිපත් වී නොමැත. 2. මෙම මාර්ගයේ අලුතෙන් ඉදිකිරීමක් නොවන අතර පවත්නා මාර්ගයේ වැඩි දියුණු කිරීමක් පමණක් වන බවත් සිංහරාජ වනාන්තරය හරහා මීටර් 1035ක ප්‍රමාණයක් ස්ථාන තුනකින් වනාන්තරය තුළින් ගමන් කරන අතර එම ස්ථානවලදී මාර්ගයේ කිසිදු පුළුල් කිරීමක් හෝ ගස් ඉවත් කිරීමක් නොමැති බැවින් මෙම මාර්ගයේ ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන නැති බවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වාර්තා කර ඇත. ඈ ඉහත ආ 91 අදාළ නොමේ. ඈ පිළිතුර පැන නොනගේ.
ගරු කතානායකතුමනි හරියට ඇහුනේ නැහැ නමුත් ඇහිච්ච විදියට මට තේරුනේ ඔබතුමා කියන්නේ මේ ලංකාගම නෙළුව මාර්ගයේ සිංහරාජය කොටසක් කිලෝමීටර් 1.8ක් මේක යනවා ඇතුළෙන් ඒකට පාරිසරික වාර්තාවක් අවශ්‍ය නැහැ කියලා. එහෙමද ඔබතුමා කියන්නේ?
නෑ මේ තිබෙන පාරක් සම්වර්ධනය කිරීම සඳහා පාරිසරික වාර්තාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. අලුතෙන් මාර්ගයක් ඉදිකරනවා නම් තමයි අවශ්‍ය වෙන්නේ.
දැන් ගරු කතානායකතුමනි මේක හරි පුදුම කතාවක්.
ඕඩර් ප්ලීස්.
ඔබතුමා කියනවා
ඕඩර් ප්ලීස්. ගරු මන්ත්‍රීතුමාලා මුවාවරණ පැලඳගෙන ඉන්නවා නම් හොඳයි කියලා කියන්න තියෙනවා.
ගරු කතානායකතුමා හරි පුදුම කතාවක්. පරිසර ඇමතිතුමා කියනවා සිංහරාජ මැද්දෙන් කිලෝමීටර් 1.8ක් පාරක් සංවර්ධනය කරනවා. හැබැයි පාරිසරික වාර්තාවක් ගන්න ඕනේ නැහැ කියලා. ඒක මහ පුදුම කතාවක්නේ. මොකද අපේ රටේ නීතියට අනුව එතුමා ගැසට් කිහිපයක් ගැන කතා කරා. පළවෙනි එක තමයි ගරු කතානායකතුමනි හිටපු ජනාධිපතිතුමා 2019 නොවැම්බර් 20 වෙනිදාට අනුව ක්‍රියාත්මක වන පරිදි සිංහරාජ වනාන්තරයේ ප්‍රමාණය හෙක්ටයාර් 8,864 ඉඳලා හෙක්ටයාර් 36,500 වෙනකම් වැඩි කරලා තියෙනවා. එතකොට මෙතුමා කියපු 77,772 කලින් කියනවා ගැසට් එකක් 77,772.1 කියන ගැසට් එක. ඒක ගහලා තියෙන්නේ 93 ජූලි මාසේ 24 වෙනිදා. ඒකේ තියෙනවා එක්කෝ මේ වනාන්තරය ඇතුලේ, එහෙමත් නැත්නම් වනාන්තරයේ මායිමට කිලෝමීටරයක් මීටර් 100ක් ඇතුලේ මොකක් හරි කරනවා නම් පූර්ව ලිඛිත පාරිසරික වාර්තාවක් ලබා ගන්න ඕනේ කියලා. එතකොට මෙතන නීති දෙකක් තියෙනවා. 1993 නීතිය තියෙනවා, 2019 නොවැම්බර් මාසේ නීතිය තියෙනවා. එතකොට මේ නීතිය තියෙද්දි කොහොමද ගරු ඇමතිතුමා කියන්නේ සිංහරාජ මැද්දෙන් පාරක් සංවර්ධනය කරනකොට පාරිසරික වාර්තාවක් ගන්න ඕනේ නැහැ කියලා?
අරු ගරු කතානායකතුමනි, එතුමට මම දුන්න උත්තරේ පැහැදිලි නැද්ද කියන එක මට තේරුමක් නැහැ. මම ඊටමත් පැහැදිලිව කිව්වා, නැවතත් කියන්නේ අලුතෙන් ඉදිකිරීමක් කරනවා නම් අනිවාර්යයෙන්ම පරිසර අනුමැතියක් අවශ්‍ය වෙනවා. මෙතන අලුතෙන් ඉදිකිරීමක් නෙමෙයි, තිබෙන මාර්ගය සම්වර්ධනය කිරීමක් සිද්ධ වෙන්නේ සිංහරාජ කැලෑව අතරින්. ඒ වගේම මෙහිදී ඒ බල ප්‍රදේශයට අයිති සිංහරාජයට අයිති කිසිදු ගසක් හෝ විනාශයක් සිදු වෙලා නැහැ. ඒ නිසාවෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නැවතත් මට කියන්න තියෙන එකයි.
හරි, දෙවෙනි ප්‍රශ්නේ.
අපේ ඇමතුමා ගැන අපි ලොකු විශ්වාසයක් තියෙනවා. අපි තුමාට ගරු කරන ඔබතුමාත් එක්ක තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. දැන් මෙතන ගැටලු දෙකක් නැවතත් මතුවෙනවා. ඒ තමයි ගැසට් එකේ නැහැ අලුත් මේ සංවර්ධනයක් කියලා. ගැසට් එකේ තියෙන්නේ යම් සංවර්ධනයක් කියලා. අලුත්ද පරණද කියලා එකක් නැහැ. සංවර්ධනයක් කියන්නේ සංවර්ධනයක්, යම් සංවර්ධනයක්. අනිත් එක තමයි ගරු කතානායකතුමනි, ගස් කපන්නලු මේ ගස් කපනවා. මේ මං පෙන්වන්න කැමති මේ ලංකාදීපේ වාර්තාවක් තියෙනවා. හෙට දවසේ සිංහරාජයක් ඉතුරු වෙයිද කියලා අහලා තියෙනවා. මේකේ මං එක වාක්‍ය දෙකක් කියන්න. මේ තියෙනවා මේ ප්‍රවේශ කවුළුව අසලම වට අඩි 22ක් තිබුණේ යයි කියන එකී දුන්ගහි ලී තට්ටු ලොරි දෙකකින් කොළඹගෙන ගියා ලංකාවාසී වැසියන් පවසයි. වසර 800කට වඩා වයස ඇති මිල නොකළ හැටි ගසක් කපන්නට පියවරගත් වන සංරක්ෂණ මහදන මුත්තන්ගෙන් වනාන්තරයේ ලැබෙන ආරක්ෂාව ගැන කවර කතාද? දිගට දිගට කියනවා. මිල කළ නොහැකි දුන් මිල්ල කොස් කොළඹ ගිනකූරු
පත්‍රේ සභාගත කරන්න විතර
හොඳ නෑ. පත්‍රේ සභාගත කරන්න පොඩක් අහගෙන ඉන්න දෙන්නක දෙන්න එපා.
මේ වෙලාව
යාන්ත්‍රික ක්‍රියාත් වලින් පෙරලා එතනම තබා ඉරා පිටපළු ඒ තැන්වලම අතහැර ගොස් ඇති අන්දම මේ
පත්‍රයේ ප්‍රශ්නය අහන්න.
අනිත් එක ඊයේ සිරස රූපවාහිනියෙත් මම දැක්කා පෙන්නනවා ප්‍රවෘත්තිවලට මේ රක්ෂිත ප්‍රදේශවල ගස් කපනවා. ඉතින් මෙතන විතරක් නෙමෙයි මේ ගස් කැපෙන්නේ. ඉතින් මේ ගස් කැපෙනවා කොහොමද මෙතුමා කියන්නේ ගස් කැපෙන්නේ
නැහැ?
සර්, මේ මහමාර්ගය හදන්නේ අපේ අමාත්‍යංශයෙන්. අපේ අමාත්‍යංශයෙන් අපේ හර්ෂසිල මහත්මයා පාර්ලිමේන්තුව නොමග යවනවා. පාර්ලිමේන්තුව නොමග යවනවා. මමත් විෂය භාර ඇමති. මහමාර්ගය අයිතිවතුමා බය. ඇයි උත්තරයක් දෙන්න ඉඩ දෙන්නේ නැද්ද? ප්‍රජාතන්ත්‍ර ගරු කතානායකතුමනි, මේ අංගුලික පට්ටපල් බොරුවක් කරන්නේ. ලංකගම දැකලත් නැහැ. ලංකගමට ජීවිතේ ගිහිල්ලත් නැහැ. මම එදා කිව්වා එන්න යන්න ලංකගමට එක්කන් යන්නම් කියලා. ඇයි මේ කොළඹ ඉඳලා පට්ටපල් බොරු කියන්නේ ඔබතුමා? ලංකගම කියන්නේ අහිංසක මිනිස්සු. අලුත් පාරක් හදන්නේ නැහැ. බොරු කියන්නේ මේ පාර දැන් හදලත් ඉවරයි. දැන් ගරු කතානායකතුමනි කාණු ටික ඉදලා හදන්නේ. මෙතුමා කොළඹින් යන්න ඉල්ලලා ජීවිතේට ලංකගමට ගිහිල්ලා නැහැ. නිකන් මේ පාර්ලිමේන්තුවේ කාලේ නාස්ති කරන්න බෑ මන්ත්‍රීතුමා. ඔබතුමා උගත් මන්ත්‍රී කෙනෙක් හැටියට කාලේ නාස්ති කරන්න උදේ පාන්දර ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ කාලය නාස්ති කරන්න එපා කියලා මෙතුමගේ ඉතාමත් ගෞරවයෙන් ඉතුමාට ගොඩාක් ගරු කරන මන්ත්‍රියෙක් මම උගත් මන්ත්‍රීවරේ මේ තත්ත්වෙට වැටෙන්න එපා කියලා මම ඉතාමත් ගෞරවයෙන් ඉල්ලනවා
බොහොම ස්තුතියි
ගරු කතානායකතුමනි ඉතාමත් පැහැදිලි මේ සම්මේධී ප්‍රදේශය තුල අලුත් ඉදිරි කිරීමක් වෙනවා නම් අපේ අවසරය ගන්න ඕන නමුත් මෙතන එහෙම සිද්ධියක් නැහැ ඒ වගේම මේ කියන එතුමා කිව්ව පත්තර වාර්තා අනුව කිසිම ගසක් මේ ප්‍රදේශයේ ඉවත් වෙලා නැහැ. ඒක මම ඉතමත් වගකීමෙන් කියනවා. ඒ කියන්නේ වෙනත් පෞද්ගලික ඉඩම්වල ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඔය කියන ගස් එකක්වත් සිංහරාජයේ ගස් කැපීමක් නෙමෙයි. එක ගහක් කපලා නැහැ. ඒ වගේම මම මේ ප්‍රදේශයේ ගිහිල්ලා බැලුවා. මම මේ මෙතන ඉඳන් කියනව නෙමෙයි මම සිංහරාජ ප්‍රදේශයේ ලංකාගමට ගියා. ඒ ගම්මානේ පවුල් 100 ගණනක් තිබුණු ප්‍රශ්නයක් තමයි විසඳෙන්නේ. පස් තිබුණු පාර යන්න බැරුව තිබුණු පාර තාර දාලා යන්තම් තිබුණු වලවල් එක තිබුණු පාර කාපට්ටයක් දාලා දුන්නා. එච්චරයි වෙලා තියෙන්නේ ජනතාවගේ ප්‍රශ්න දිහා බලන්න.
හරි
ඔබතුමා සිංහර ඔබතුමා ලංකාගමට ගියා නම් ඔහොම කතා කරන්නේ නැහැ.
ඈ. ඔය මාර්ගය හැදුවේ දැනට අවුරුදු 22කට කලින්. නෑ. හරි 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 හර්ෂ සිල්වන්තෝ ප්‍රදේවිනි ප්‍රශ්නය ඇහුවා නේද? ඔව් හර්ෂ සිල්.
මේ ගරු කතානායකතුමා ජොන්ස්ටන් ඇමතුමත් එක්කවත් මෙතුමත් එක්කවත් මට පුද්ගලික ප්‍රශ්නයක් නැහැ. මම කොළඹ ඡන්දේ ඉල්ලුවට මම මේ ශ්‍රී ලංකාවේ ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ. හරි කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්දෙ ඉල්ලපු පළියට මට ගාල්ලේ ප්‍රශ්නයක් හෝ රත්නපුරේ ප්‍රශ්නයක් අහන්න බෑ කියලා කොහෙවත් මේ ව්‍යවස්ථාවේ ඕ ස්ටෑන්ඩින් ඕඩර් එකේ නැහැ. ඉතින් ඒ නිසා මට මේ ලංකාව
ඉතින් හරි
දැන් ඔය ප්‍රශ්නේ එතකොට මෙතුමාට මම මතක් කරන්න කැමතියි ඔබතුමාට වගේම මටත් මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාදයක් තියෙනවා එමත්
දෙවෙනි ප්‍රශ්නේ අහන්න ඔබතුමාගේ වරප්‍රසාදය
භාවිතා කරන්න මම බොරු කියනවා නම් මම මේක සභාගත කරනවා
ගරු කතානායකතුමනි නෑනේ ඔබතුමා නම කිව්වා ගරු කතානායකතුමා මම එකදෙයයි අහන්නේ ඔබතුමාගේ එකදෙය ගරු කතානායකතුමා ඉතාමත් වගකීම කියනවා මහින්ද අමරවීර අපේ ඇමතිතුමා කිව් විදිහට මේ කිලෝමීටර 1.1 කියන්නේ මීටර 1100ක් මේක එක ගහක්වත් කපලා
නැහැ
මම මෙතුමගේ අහන එකදෙය
හරි දැන් ප්‍රශ්න
මෙතුමන් අහන එකද
මන්තුමා
එතුමා ලංකාවට ගිහිලා තියෙනවද දැකලා තියෙනවද කියලා කියන්නේ හර්ෂ මන්තුමා
හර්ෂ
ඔබතුමා කවදද ලංකාවට දැකලා තියෙන කියලා අහන්නේ ලංකාවට ගිහිලා තියෙනවද කියන්නේ ජීවිතේට ගිහිල්ලා
ප්‍රශ්නේ
ලංකාව දැකලා
නැහැ
ඇයි මේතර බොරු කියන්නේ ජීවිතේට දැකලා
නැහැ හරි අයින්නවා 2019 ගසට් එකෙන් සිංහරාජයේ භූමි ප්‍රමාණය හෙක්ටයාර් 8800 ඉඳලා හෙක්ටයාර් 36500 වෙනකම් වැඩි කරලා තියෙනවා ඒ හෙක්ටයාර් 36500 ඇතුලේ යම් සංවර්ධනයක් සිද්ධ වෙනවා නම් අලුත්ද පරණද නෙවෙයි යම් සංවර්ධනයක් සිද්ධ වෙනවා නම් පාරිසරික අගයීම් වාර්තාවක් ලබා ගන්න ඕනේ කියන එක තමයි මේ රටේ නීතිය. එතකොට කොහොමද මේ ඇමතිවරයා මෙතනට අවිල්ල කියන්නේ නීතිය අදාළ නැහැ කියලා. ඉතින් ඒකයි මම කියන්නේ ඔබතුමාට කියන්න පුළුවන් ගස් කැපුවද නැද්ද කියලා. ජොන්ස්ටන් ඇමතුමා කියනවා නම් ගස් කැපුවේ නැහැ කියලා. හරි. ඔබතුමා කියනවා නම්
හරි ඔබතුමා ඔබතුමාගේ ප්‍රශ්නේ අහලා ඉවර කරන්න.
සභාගත කරනවා තමයි මේක.
ප්‍රශ්නේ අහලා ඉවර කරන්න.
ප්‍රශ්නේ අහලා ඉවරයි
තමයි. මේ වෙලාව යනවා.
එතකොට මම අහන්නේ නීත්‍යානුකූල
ඔබතුමාමයි මේ වෙලාව කළමනාකරණය කරන්න කියලා මට උපදෙස් දුන්නේ. එහෙම දීලා ඔබතුමා කාලේ
හරි. එහෙම නම් කතා නැගෙන්නේ. පොයින්ට් අවඩ්.
ඔව්.
ප්‍රශ්නයක් අහුවම කරු කතානායකතුමනි ඒ ප්‍රශ්නේ යොමු කරන්නේ අදාළ ඇමතිවරයාට. ඔබතුමා අදාළ ඇමතිවරයාට දෙන උත්තරේ මගින් නවත්තලා වෙන ඇමතිවරයාට උත්තර දෙන්න.
ඔබතුමාගේ රීති ප්‍රශ්නයකට අවසර දුන්නේ. ඒ රීති ප්‍රශ්නයකට අවසර දුන්නේ.
නෑ රීති ප්‍රශ්න අහන්න බෑනේ.
ඔබතුමා
මම ප්‍රශ්න
අහන්න උත්තර දෙන්න.
කොහෙද රීති ප්‍රශ්න අහන්නේ?
ඔබතුමා ප්‍රශ්න අහන්න.
මගේ ප්‍රශ්න අහලා ඉවර වෙන්න දෙන්න එපායි. මගේ ප්‍රශ්න අහලා ඉවර වෙන්න. එතුමාට උත්තර දෙන්න කියලා.
සාවර නියෝගේ මොන
හරි.
ගරු
ඔබතුමාලා අහන්නෙත් එහෙමද? ප්‍රීති ප්‍රශ්න නගන්නේ ඔබතුමා අහන්නේ ප්‍රීති ප්‍රශ්න නගන්නේ හරියට අංකය කියලාද අංකය කියලාද
අර ගරු
ඔබ ඔබතුමා ප්‍රශ්න නගන්නේ එහෙමද
ගරු කථානායකතුමනි
මීට පස්සේ ඔබතුමා හැම හැම ප්‍රශ්න අහන්න
ගරු කථානායක ගරු කථානායකතුමනි නැවත නැවතත් එතුමට කියන්න තියෙන්නේ මෙතන අලුත් ඉදිකිරීමක් නෙවෙයි ඒ වගේම ගස් ඉවත් කිරීමක් සිද්ධ වෙලා නැහැ අපේ ඒ පාරිසරික බල ප්‍රදේශයේ හානියක් සිදු වෙලත් නැහැ එහෙමනම් මම ඔබතුමාට අවසාන වශයෙන් ආරාධනා කරන ඔබතුමත් දැන් විපක්ෂ නායකතුමා යනෝනේ ජංගම සේවා යන්නකෝ ලංකාගමට ගිහිල්ලා ඔබතුමාගේ ජංගම සේවයේ තියන් එතකොට ඕක හොඳටම දැනගන්න පුළුවන් මම ඔබතුමාට ආරාධනා කරනවා කණ්ණායම යන්න
හරි දෙවෙනි ප්‍රශ්නේ උත්තර දුන්න
හැටුමත් තත්ත්වය කියලා මේ
හරි හරි සිල්වන්තුව හරි දැන් තුන්වෙනි ප්‍රශ්නෙකට යන්නද ඔයි
ශ්‍රී ලංකාවාසී ජනතාව වෙනුවෙන් පරිසරයට ආදරය කරන ජනතාව වෙනුවෙන් මං කනගාටු වෙනවා
හරි බොහොම ස්තුතියි ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා
මහානගර කථානායකතුමනි
ගරු කථානායකතුමනි සති දෙක කාලයක් ඉල්ලනවා
චන්දිම වීරක්කොඩි මන්ත්‍රීතුමා
අහනවා ගරු කථානායකතුමනි
ගරු කථානායකතුමනි මේ ප්‍රශ්නේ ආ ප්‍රශ්නේ ගාල්ල උණුවටන ප්‍රදේශයේ පිහිටා ඇති රූමස්සල කන්ද ප්‍රදේශයේ පරිසර සංවේදී කලාපය බවට පත් කර ඇති බව එතුමා දන්නේද දනිමි පිළිතුර 1978 අංක 41 දරන නාගරික සංවර්ධන සංශෝධන පනතෙහි 8E වගන්ති 90 නාගරික සංවර්ධන විෂය භාර ඇමතිවරයාට පැවරී ඇති බල ප්‍රකාරව 2019/6/28 දින අනුමත කරලද මහගාල නාගරික සංවර්ධන ප්‍රදේශ සඳහා වූ සංවර්ධන සරසවට අනුව රූමස්සල කන්ද ප්‍රදේශය පරිසර සංවේදී කලාපයක් බවට පත් කර ඇති බව දනිමි. එසේ වුවද මහගාල නාගරික සංවර්ධන ප්‍රදේශය සඳහා වූ සංවර්ධන සැලසුමට අදාළ ගැසට් නිවේදනය තවදුරටත් සංශෝධනය විය යුතු බව අනාවරණය වීම හේතුවෙන් 2020/12/15 දින අවලංගු කර ඇත. අවලංගු ගැසට් පත්‍රය වෙනුවට සංශෝධන ඇතුළත්ව සැකසූ නව ගැසට් පත්‍රය 2021 ජනවාරි මාසය තුළ නිකුත්වීමට නියමිතයි. ප්‍රශ්නයේ ආ නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම තීරණ ගැනීමේදී එම කලාපයේ ඉදිකිරීම කටයුතු සිදු නොකළ යුතු රජයට අයත් ඉඩම් කොටස් නම් කර ඇති අතර එවන් නම් කිරීමක් කළ හැකිද? එවැනි නම් කිරීමක් කළ හැකි පිළිතුර 1982 අංක 4 දරන නාගරික සංවර්ධන අධිකාරී සංශෝධිත පනතේ 29 වගන්තියේ උපලේඛනයේ 2-3 90 වගන්ති යටතේ විවිධ කාර්ය සඳහා ඉඩම් කොටස් වලට බෙදීම වෙන් කිරීම හෝ කලාපගත කිරීමටත් ඉදිකිරීම සහ ඉඩම් සම්බන්ධ පාලන කටයුතු සිදු කිරීමට සහ නඩත්තු කිරීම සම්බන්ධයෙන් කොන්දේසි හා සීමා පැටවීමටත් නාගරික සංවර්ධන අධිකාරියට බලය ඇත. ප්‍රශ්නයේ දෙවෙනි කොටස මෙම තීරණ හේතුවෙන් මේ වන විට අපහසුතාවට පත් වී සිටින පුද්ගලික ඉඩම් හිමියන්ට සහනය ලබා දී ඇතිද යන්න එතුමා මේ සභාවට දන්නේද පිළිතුර සහනයක් ලබා දිය නොහැකි. ප්‍රශ්නයේ ඈ නොයසේ නම් ඒ මන්ද පිළිතුර නගර සංවර්ධන සැලැස්මට ඇතුළත් අනෙක් ප්‍රදේශයන් හා සංසදනය කිරීමේදී රූමස්සල කන්ද ප්‍රදේශයේ පාරිසරික සංවේදී කලාපයක් ලෙස හඳුනාගෙන ඇති බැවින් මහගාල නාගරික සංවර්ධන ප්‍රදේශය සඳහා වූ සංවර්ධන සැලැස්මට අනුව රූමස්සල කන්ද ප්‍රදේශයේ ප්‍රධාන කලාප 4ක් වෙන්කොට එක් එක් කලාපයන්ට සුදුසු භාවිතයන් සඳහා පමණක් අවසර දී ඇත. 2021 ජනවාරි මාසය තුළ නිකුත් වීමට නියමිත සංශෝධන ඇතුළත් සැලැස්මෙහිද මෙම කලාප සහ භාවිතයන්ට පෙර සැලැස්මේ පරිදිම ඇතුළත් ඇති බැවින් අවසර ලබා දෙන භාවිතයන් හැර ඉන් පරිබාහිර භාවිතයන් සඳහා අවසර දී නොහැක. එසේම මෙම රූමස්සල විශේෂ ආරක්ෂක කලාපයෙන් 30%ක පමණ ප්‍රමාණයක් ස්වාභාවික සංරක්ෂණ කලාප ලෙස හඳුනාගෙන ඇති අතර එම අධිවේගී පරිසර කලාපය තුළ පවතින ජෛව විවිධත්වය ස්වාභාවික සුන්දරත්වය ආරක්ෂා කිරීම සඳහා හඳුනාගත් සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා පමණක් අනුමැතිය ලබා දුන් ලැබේ.
අතුරු ප්‍රශ්න එක ගරු කථානායකතුමනි මගේ ප්‍රශ්නය වුණේ දැන් මේ රූමස්සල ප්‍රදේශයේ තියෙන රජයේ ඉඩම් ගරු කථානායකතුමත් දන්නවා විශාල රජයේ ඉඩම් ප්‍රමාණයක් එදා තිබුණා. නමුත් විවිධ පාර්ශ්ව ඒ සඳහා ඔප්පු ඇතුව හෝ නැතුව බලහත්කාරයෙන් ඒ ඉඩම් අත්පත් කරගෙන පදිංචි වෙලා ගොඩනැගිලි හැදීම තුළ තමයි මේ විනාශය වෙන්න ප්‍රධාන හේතුවක් වුණේ. තවදුරටත් තියෙනවා මේ සංවේදී කලාපයට ඇතුළත් නොවිච්ච රජයට අයිති ඉඩම්. මම දිගින් දිගටම යෝජනා කරේ අන්නේ ඒ ඉඩම් කොටස සංවේදී කලාපයට ඇතුළත් කරගන්නේ නැත්තේ මොකද කියලා. මොකද රජය හැටියට ඒ කොටස් සංවර්ධනය කිරීම නවත්තන්න නම් ඒ කාර්යය කළ යුතුයි. මේ තීන්දුව ගැනීමේදී ප්‍රදේශයේ ජනතාව හෝ ප්‍රදේශයේ මහජන නියෝජිතයන්ගේ අදහස් නොවිසමීම මේකට හේතුවක්. ඒ වගේම ලංකගම කතා කරා ගාල් දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට ලංකගම ජනතාවට අත් වෙලා තියෙන්නේ ඔය ඉරණම තමයි. ලංකගම කියන්නේ දිගු කාලීන પરම්පරා ගණනාවක් ජීවත් වෙන ගම්මානයක්. ඒ ගම්මානයේ ජනතාවගේ ප්‍රශ්න ගැන විසඳුමක් හොයන්නේ නැතුව රජය ගැසට් ගැහුවා. ඒ ගැසට් ගහනකොට අපි කියනවා සංවේදී පරිසර කලාප තියෙන්න ඕන, අඳුර ගන්න ඕන, ඒව ආරක්ෂා කරන්න ඕන. ඒ වගේම ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ඕන. දැන් රූමස්සල ප්‍රදේශෙත් ওই විදිහටම මාර්ග පද්ධති රජෙන් වසර 200 ගණනකට එහා නම් කරපු මාර්ග වල ඉදිකිරීම කරලා තියෙනවා. නාගරික සංවර්ධන අධිකාරියට තමයි බලය තියෙන්නේ ඒ අනවසර ඉදිකිරීම ඉවත් කරන්න. අලමුවෙන්ම කළ යුත්තේ මාර්ගයේ මැද තියෙන ඉදිකිරීම් ටික ඉවත් කිරීම. ඒක කරන්නේ නැතුව ගැසට් එකක් ගහලා සහනයක් ලබා දිය නොහැකි කිව්වම ප්‍රශ්න විසඳෙන්නේ නැහැ ගරු කතානායකතුමනි. ඒ නිසා මගේ ඉල්ලීම ඒ ගැසට් මාර්ගයෙන් දීර්ඝ කාලයකට කලින් නම් කරපු මාර්ග පද්ධති වල ඉදි කරලා තියෙන දේවල් ඉවත් කරන්න පුළුවන්. ඒ වගේම පාරම්පරික පවුල් විශාල ප්‍රමාණයක් හිටියේ නැහැ. ඒ පාරම්පරිකව પરම්පරා ගණනාවක් තිස්සේ ඉන්න පවුල් අතලොස්සට යම් අපහසුතාවයක් ඇති වෙලා තියෙන. මෙතන මේ සිය ගණන් නැහැ. ඕනම් පවුල් දෙක තුනක් ඇති. ඒ අයට යම් අපහසුතාවයක් ඇති වෙලා තිනවා නම් අන්න ඒ අය සම්බන්ධව එක පැත්තකින් මේ පවුලකට දෙකට තියෙන ප්‍රශ්නේ විසඳන අතරේ අක්කර 10ක් 15ක් අඬුවේ තියෙන එක සංවේදී කලාපයට ඇතුළත් කරවොතින් මේ සංකල්පයට සහ සංවේදී කලාපයක් ලෙස ආරක්ෂා කිරීමේ අරමුණට හානියක් වෙනවද කියන එක තමයි මම ඔබතුමාගෙන් අහන්නේ.
අපි ඔබතුමාගේ මේ ප්‍රශ්නය ගැන තියෙන සංවේදීභාවය අගය කරනවා. රූමස්සල ගැන කතා කරනවා නම් අපි සියලු දෙනාම එකඟ වෙනවා. රූමස්සල කියලා කියන්නේ ලංකාවේ තියෙන ජෛව විවිධත්වයෙන් තාමත්ම ඉහළ මට්ටමක පවතින තාමත්ම වටිනා ප්‍රදේශයක්. ඉතිහාසයේ අර ග්‍රාම රාමායන කතාවෙත් මේ රූමස්සල ගැන කතාවක් ඇති වුණේ තියෙන විශේෂත්වය නිසායි. තියෙන සමහර පැලෑටි ඖෂධ වර්ග ලංකාවේ එන කොහෙත් නැති නිසා. ඉතින් ඒ වගේම මේක ඉතාමත්ම සුන්දර පරිසරයක්. හරිනම් මේ සමස්ත රූමස්සල කඳුවැටියම සංවිධි කලාපයක් වශයෙන් ආරක්ෂා කරන්න තිබුණා නම් අපි බොහොම කැමති. නමුත් ඔබ කියන වගේ කාලයක් තිස්සේ ජනතාව මේ පැත්තේ ජීවත් වෙලා තියෙනවා, සංවර්ධන කටයුතු වෙලා තියෙනවා. ඒ නිසා මේ වර්තමාන තත්ත්වය පාදක කරගෙන තමයි අපේ ඉදිරි කටයුතු කරන්න වෙන්නේ. ඉතින් දැන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ ගැන සම්පූර්ණ අධ්‍යයනයක් කරලා කාලයක් තිස්සේම තමුන්නාසෙත් දන්නවා මේ රූමස්සල ප්‍රදේශය කලාප හතරකට වෙන් කරලා තියෙනවා. ඒ කලාප හතර තුල තියෙනවා සංවර්ධන ප්‍රවාදන කලාපයක්. හෝටල් හර්මාන්තය ඒ වගේ දේවල් කරන්න පුළුවන් කාරණා ලැයිස්තුවක්ම සඳහන් කරලා තියෙනවා. එහෙමනි කලාපයක් තියෙනවා. ඊළඟට එනවා අන්තර්මධ්‍ය සංවර්ධන කලාපයක්. තුන්වෙනි තියෙනවා පාලිත සංවර්ධන කලාපයක්. හතරෙනුව තමයි ස්වාභාවික සංරක්ෂණ කලාපේ තියෙන්නේ. ඉතින් මේ 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 කොටස් හතරේ කරන්න පුළුවන් සංවර්ධන කටයුතු වෙනස්. දැන් ස්වාභාවික සංරක්ෂණ කලාපේ වශයෙන් හඳුනාගෙන තියෙන්නේ ඉතාමත් කුඩා ප්‍රදේශයක්. 30% විතර ප්‍රමාණයක් තමයි ඉතුරුලා තියෙන්නේ. ඒක වැඩි කරන්න පුළුවන් නම් අපි කැමැති. නමුත් යථාර්ථයේ තමයි ඉතුරු ප්‍රදේශවල දැන්ටම සංවර්ධන කටයුතු කරලා තියෙන නිසා මේ ප්‍රදේශයවත් ආරක්ෂා කරගන්න තමයි අපි මේ ගැසට් පත්‍රය හරහා උත්සාහ කරන්නේ.
අර කතා නැක තුමනේ මෙතුමා මම කියපු දේ තේරු මේ ඇහුනේ නැද්ද දන්නේ. මම කිව්වේ සංවේදී කලාපය හැටියට නම් කරන්න පුළුවන් රජයේ ඉඩම් අක්කර 10ක් 15ක් තියෙනවා තව. අන්න ඒකත් ඒ ටික එකතු කරගන්න හැකියාවක් නැtei කියන්නේ ඇයි? ඒ වගේම
අපි මම කිව්වා ඒක ඉතුරු ගැසට් පත්‍රය අපි ඉදිරියේදී නිකුත් කරනවා කියලා. එතකොට ඔබතුමා කියන සමහර කරුණු කාරණා ඒ ප්‍රදේශ අඩංගු වෙනවා. මොකද ඔබතුමා කතා කරන්නේ කලින් නිකුත් කරපු ගැසට් පත්‍රයේ සඳහන් ප්‍රදේශ ගැන. නමුත් ඒක අවලංගු වෙලා අලුත් ගැසට් පත්‍රයක් තමයි අපි දැන් නිකුත් කරන්නේ.
ඔය නිකුත් කිරීමේදී කරුණාකරලා මේ කාරණා පිළිබඳ අවධානය යොමු කරන්න. ඒ වගේම ගරු කතානායකතුමනි අපේ චම්පිකරණෝක ඇමතිතුමා එක්සත් ජනතා නිදහස් ස්ථානය යටතේ පරිසර ඇමතිවරයා ඉන්න කාලේ අපි ආරම්භ කරා සෝභාකෙත මධ්‍යස්ථානය. නමුත් ඒ මධ්‍යස්ථානය ආරම්භ කරා විතරයි ඒක සීමා වුණා එතෙන්ට. ඉතින් මම විශ්වාස කරනවා මේ ගැසට් ගහලා තීන්දු කරනවා වගේම එවන් කටයුතු ක්‍රියාත්මක විය යුතුයි කියලා. ඒ නිසා ඒ සඳහාත් ඒ ඔබතුමාගේ අමාත්‍යාංශය යටතේ වෙන්නේ නැති එක පටන් ගත්තේ 2007 8 විතර 2010 ඒ මධ්‍යස්ථානය පිළිබඳ අරමුණුත් ඉදිරියට ගෙනියන්න හැකියාව තියනවාද කියලා.
අප තියනවා මන්ත්‍රීතුමා ගරු මන්ත්‍රීතුමා පසුගිය රජයේ කාලේ සමහර වෙලාවට ඊට පෙර පටන් ගත්ත ව්‍යාපෘති දේශපාලන හේතු මත නිසා හෝ මොනවා හෝ නිසා අතහැරලා දාපු තත්ත්වයක් තිබුණාට අපි ඒක කරන්නේ නැහැ. පසුගිය රජයෙන් යම් කිසි හොඳ වැඩක් කරලා තිබෙනවා නම් අපි ඒක ඉදිරියට ගෙනියන්න හැම විටම සූදානම්. දේශපාලන හේතු මත අපි ඒව අතහැරලා දාන්නේ
නැහැ.
ගාල්ල නගරය ගැන කතා කරොත් ගාල්ල නගරේ මේ ඔබ කී දේවලුත් තව බොහෝ දේවල් ඇතුළත් විශාල සංවර්ධන වැඩසටහන මේ වෙලාවේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඔබතුමත් මාත් එක්ක ගිහිලා පෞගේ දවසල ගාල්ලේ ඒ ජනතාව සමග ඇවිදලා මේ කටයුතු බැලුවා. මේ ගාල්ල නගරයේ උපාය මාර්ගික වශයෙන් වැදගත් නගරයක් විදිහට හඳුනාගෙන තිබෙන නිසා ලෝක බැංකු ණය ආධාර ඇතුළු ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලට අමතරව නාගරික සංවර්ධන අධිකාරණුත් ව්‍යාපෘති ගණනාව ආරම්භ කිරීමට නියමිතයි. ඒවායේ ප්‍රතිඵල ජනතාවට ලබා ගන්න පුළුවන්. අතට මේ ව්‍යාපෘති සමහර ඒවා පසුගිය රජෙන් පටන් ගත්තේ වෙන්න පුළුවන්. එමත් ඊට කලින් අපේ රජෙන් පටන් ගත්ත දෙයක් වෙන්න පුළුවන්. ඒ මොනවා වුණත් අපි කිසි දෙයක් අතහරින්නේ නැතුව ගාල්ලට අවශ්‍ය කරන කරුණු සියල්ලම කිරීමට සූදානම්. මයික ඉවරයි වගේ.
තැන්දිමිර කුඩි මන්තුමයි ඔබ තමයි ප්‍රශ්න දෙකම ඉවරයි කියලා මම
හිතුවා. පොඩි පැහැදිලි කිරීමක් ගන්න කතානායකතුමනි. දැන් රූමස් වලට අයිති ඉඳන් දාර්ශනීයම කොටසක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් වැට ගහගෙන තිනවා. වරායට අදාළ ප්‍රදේශයක් නෙමෙයි. ඒයින්ද ඒ කොටසත් සංවේදී කලාපයක් හැටියට නම් කළා. මේ නාගරික සංවර්ධන අධිකාරියට හෝ පරිසර අමාත්‍යාංශයට වෙන් කරගත්තොතින් වඩාත් යහපතක් වෙනවා. මොකද වැටක් ගහලා දැල් ගහලා ඒ ප්‍රදේශය වෙන් කරලා තියෙන එකෙන් ප්‍රදේශයේ දර්ශනීය භාවයට විශාල හානියක් වෙලා තියෙනවා. ඒ ගැනත් අවධානය යොමු කරන්න කියලා ඉල්ලනවා. මං ඉල්ලනවා ඔබතුමාගෙන් අලුත් ගැසට් එක ගන්න කලින් ප්‍රදේශයේ ජනතාවගේ සහ ප්‍රදේශයේ මහජන නියෝජිතයන්ගේ අදහස් විමසන්න කියලා. එසේ නොකිරීම තුළ තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම මාර්ග පද්ධතිය තුළ අනවසරයෙන් හදලා තියෙන
හරි බොහොම ස්තුතියි ඔබතුමා.
කారణ අපි සැලකිලි ගන්න මන්ත්‍රී
අශෝක් අබේසිංහ මන්ත්‍රීතුමා ජන සම්පාදන
මන්ත්‍රී ගරු කථානායකතුමනි
ජන සම්පාදන
මන්ත්‍රී ගරු කථානායකතුමනි මාසයක කාලයක් ඉල්ලා සිටිනවා.
හයි දෙවෙනි වටේ ප්‍රශ්න අංක 5 මොහොමඩ් මුසම්මිල් මන්ත්‍රීතුමා
ප්‍රශ්නය ප්‍රශ්නය වැවිලි කර්මන්ත අමාත්‍යාංශයට අදාළ ප්‍රශ්නයක්. ඒ නිසා මම ඔබතුමාට එක දැනුවත් කිරීම කරා. ඒ අමාත්‍යාංශයට යොමු කරලා ඉල්ලීමක් කරනවා.